තවත් මේ විතරයක් මේක ඉතින් බාත් ගැඹුරු හරියක් මෙතින් මේ දස සංඥා විග්‍රහ කරන්න අද දවස සම්පූර්ණ ගෙවෙයි. මේ ප්‍රශ්නේ ඔක්කොම විග්‍රහ කරන්න ගියොත් අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා මූලික සංඥා තුන ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. පාන සංඥා, විරාග සංඥා දී එකින් එක මේ සංඥාවන් එන හැටි. යම් සංඥාවක් නිසා පංචකාම වැඩෙනවා නම් ලෝකේ පැවැත්මට හේතු වෙන විදිහේ වැඩිවීමක් නම් එන්නේ. රාගදීද මෝහයන් ගොඩනැගෙන පැත්ත නම් නැගෙන්නේ. ඒ සංඥා ඉවත් කරන්න. ඒ සංඥා නරක බව දැනගෙන අයින් කරන්න. යම් සංඥාවක් භාවිතා කිරීම නිසා රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත හේතු වෙන බව පේනවා නම්, ප්‍රඥාව වැඩෙන බව පේනවා නම් ඒ සංඥාව ඇසුරු කරන්න. මෙන්න මේ කාරණේ විග්‍රහ කළා බුදුරජාණන් වහන්සේ දස සංඥාවක් පෙන්නවා. මෙන්න මේ දස සංඥාව ඇසුරු කරන කෙනාට රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත හේතු වෙන ආර්ය මාර්ගයේ වැඩෙනවා. ඒ සංඥාවල නවත්තන්නේ නැහැ. අනිච්ච සංඥාව දැක්කහම අනිච්ච සංඥාවේ මනස පිහිටන්නේ නැහැ. රාග සංඥාවක් වැඩුවොත් රාග සංඥාවේ පිහිටනවා. ඇති වෙන වෙනස දකින්න ඕන. දුක්ඛ සංඥාව හරියට දැක්කොත් එතන හිත පිහිටන්නේ නැහැ. ලෝකයේ සුඛ සංඥාවක් තියෙනවා. ඒක වැඩුවොත් එහෙම එතන ඇලෙනවා. ඒ අරමුණු වල ඇලෙන්න පටන් ගන්නවා. ආරේ විනී අනත්ත සංඥාවක් තියෙනවා. අසාරත්වේ දකින්න. ලෝකයේ තියෙන අත්ත සංඥාව සාරයි කියලා දකින්න. අත්ත සංඥාව හා සාරත්ව සංඥාව වැඩුවොත් ඔහුට ලෝකයේ මිදීමක් නැහැ. රාග දේශ මොහ ගොඩ නැගිනවා. අනත්ත සංඥාව වැඩුවොත් ඒ අනත්ත සංඥාව කියන්නේ හිත බැඳෙන එකක් නෙමෙයි. ඒ සංඥාවත් ඉක්ම යනවා. අසාර නම් මොනවා ගන්නද? අනත්තං අසාර කට්ටේ නාති. අසාරාර්ථයෙන් දකින්න දකින්න අසාර දෙක කොහොමවත් හිත බැඳින්නේ නැහැ. සාරයි කියලා හිතා ඉන්න මායාව දකින්න අසාරත්වේ. එතන රාග සංඥාවක් තිබුණා නම් ඒක විරාග වෙනවා. ඒකේ වෙන් වෙනවා. සැරිසරන බලාපොරොත්තුවක් තිබුණා නම් ඒක නිරෝධ වෙලා යනවා. සියලු ලෝකයන්ගෙහි යම්කිසි අභිරතියකවත් විශේෂයෙන් ඇලීමක් තිබුණා නම් ඒ ඇලීම දුරු වෙලා යන සබ්බ රෝගේ අනවිදක සංඥා වෙනවා. ඉතින් මේ ආකාරයේ මේ දස සංඥාවක් විග්‍රහ වෙනවා. ඉතින් මේකෙන් අද විග්‍රහ කරන්න ගියොත් එහේ මේ ප්‍රශ්නේ එක්තරමයි කරන්න වෙන්නේ. ඉතින් දකින්න ඕනේ මේ අනිච්ච සංඥා ඉස්සෙල්ලා. පළවෙනි දෙක තුන දැනගත්තාම හොඳටම ඇති අනික්ව ලැබෙනවා. අනිච්ච සංඥා බලනකොට වරද්දපු තැන් පටන් ගෙන අනිච්ච සංඥාව ඉස්තිර නැති සංඥාවක් කරා. ඉස්තිර නැහැ කියන අදහස මේ අනිච්ච සංඥාවට දුන්නට පස්සේ ධර්මාබෝධය ලැබෙන මූලික අවස්ථාව ඉක්ම ගියා. ඒ මූලික අවස්ථාව ඉක්ම ගියාට පස්සේ කොච්චර භාවනා කළත් වැඩක් නැහැ. ධර්මාබෝධයේ ප්‍රඥා පහළ වෙන්නේ ඉස්තිර නැහැනේ. ඉස්තිර නැහැනේ කිය කේ ඉන්න පුළුවන්. ඉස්තිර නැති හින්දානේ මේ දුක. ඔහොම කිය කේ ඉන්න පුළුවන්. මොකද්ද ඉස්තිර නැත්තේ? ලෝකී. ලෝකී කියන්නේ බුදුරජාණන් වහන්සේ මොකද්ද කියලා තියෙන? සැපයි කියලා දුකයි කියලාද? ලෝකේ දුක්ඛස්කන්ධයයි කියේ. ඉතින් දුක ඉස්තිර නැහැනම් මොකද්ද කියන්නේ? ඉස්තිර නැහැනම් දුකයි කියලාද කියන්නේ? දුක ඉස්තිර නම් සැපද? දුක ඉස්තිර නම් දුකද? දැන් මොන න්‍යායද ගැලපෙන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ සතර මහා ප්‍රදේශයන්ගේ දේශනා කළා තියෙන්නේ ධර්මයට බහා බලන්න, විනයට බහා බලන්න, සූත්‍රයට බහා බලන්න. සැසඳෙනවද? ගැලපෙනවද? එහෙම ගැලපෙනවා නම් බුද්ධ දේශනා කියලා පිළිගන්න. නැත්නම් ගන්න එපා. ඉතින් බලන්න ඕනේ බුදුරන් වහන්සේ දේශනා කරපු මූල ධර්මයක් තියෙනවා. ඒකට දාලා බලන්න ඕනේ. එයා ත්‍රිලක්ෂණේ හොයාගන්න ධර්ම දෙකක් වෙන්නලා තියෙනවා. මොකද්ද? චතුරාර්ය සත්‍ය නැමැති සූත්‍රයේ බහ බලන්න. පටිච්ච සමුප්පාදේ නැමැති ධර්මයේ බහ බලන්න ඉස්සෙල්ලා. චතුරාර්ය සත්‍ය නැමැති සූත්‍රයේ බහ බලන්න පුළුවන් මාර්ගඵල ලාභී කෙනෙකුට. අනික් කෙනෙක් කොහොමද චතුරාර්ය සත්‍ය දකින්නේ? හැබැයි ලෞකික වශයෙන් පේන හරියක එක්තරා මට්ටමක් තියෙන ඉස්සලා පෙන්නපු පරිච්ඡ සමුප්පාදයේ මුල් වෙත්ත මූලික ධර්මයක් තියෙන පරිච්ඡ පච්චයුප්පන්න ධර්ම. ඉදා පච්චේතාවේ හත් මෙන්න මේ ප්‍රත්‍ය වෙන ක්‍රමවේදය කියන එක. මේ ප්‍රත්‍ය වෙන ක්‍රමවේදය ලෞකික නෝන්ටත් ගෝචරයි. පරිච්ඡ සමුප්පාදයේ ලෝකෝත්තර මාර්ගඥානීය ගෝචරයි. පරිච්ඡ සමුප්පාදයේ මොකක්ද අහපුවාම 12 ආකාරයක් තියෙන්නේ. ප්‍රත්‍යුප්පන් අවිද්‍යාපත්‍ය සංඛාරා තමයි පරිච්ඡ සමුප්පාදයේ කියන්නේ. දාම් වහපුවාම තෝරා ගන්න බැරි වෙනවා. ඒ ප්‍රත්‍යයෙන් නිපන් දේවල් තමයි පච්චයුප්පන්. මූලික ප්‍රත්‍යයෙන් පාල වෙනකොට ඉච්ඡා නිදාන කරගෙන පහළ වෙන කොටසක් තියෙනවා ඒකේ ඇඳිලා. ඒකෙන් පහළ වුණා නම් එහෙම ආයි ඉච්ඡා තිබුණත් නැතත් එතන පටන් ගෙන දිගටම එනවා. අන්න ඒකයි මේ වෙනස. ඉච්ඡත්යෙන් බැඳුනට පස්සේ ඒක තමයි නිදානේ. පලිච්ඡසමුප්පාදේ නිදානේ කියන්නේ ඕකයි. මූලික වෙච්ච දැන. අන්න ඒකයි පලිච්ඡසමුප්පාද තියෙන්නේ. ඒ නිධානයෙන් පහලලා නිධානයෙන් නැත්නම් පරිත්‍ථමපාදයේ නිධන්ගත කියන්නේ මූලික ස්ථානය. එතනින් ආවට පස්සේ තමයි මේ ප්‍රත්‍ය ධර්මයන්ට ප්‍රත්‍යයෙන් උපදින ධර්මයන්ට මුල වෙන්නේ. පච්චයුප්පන්න කියන අයුවට අවිද්‍යා ප්‍රත්‍ය කරන ගොඩනගෙන සංඛාරයන් කියන පටිච්ච සමුප්පන්න. පච්චයුප්පන්නයි පටිච්ච සමුප්පන්නයි දෙක. නමුත් මේවා දැමට බැනුන් අහහ තමයි කියා දෙන්න වෙන්නේ. අමුතු වනා කියනමල දොස් කියන්න පුළුවන්. කිව්වත් තේරුම් කරලා දෙන්නට කවදා හරි තේරෙයි. අනිත්‍ය කියන්නේ අනිත්‍යයි කියලා වැහුවා වාගේ තමයි පරිත්‍ථමපාදයේ වහලා තියෙන්නේ. දහම් දකින මුල් වැහිලා වහලා හෝ වැහිලා අපි දන්නේ නැහැ කොහොමද කියලා. ඒතර අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා බලනකොට සිංහල වචනේට සිංහල තේරුම හැටියට සංස්කෘත පදයක් දෙනවා සිංහල අහනකොට. අනිත්‍ය කියන්නේ පාලි පදේ. අදික සිංහල අය අහනකොට අනිත්‍ය කියන්නේ අනිත්‍ය කියන එකයි කියයිසන් සිංහල කියලා තේරුවේ සංස්කෘතයේ තේරුවා. දැන් ඒක අරගන්නේ සංස්කෘතයෙන් මිසක් සිංහලෙන් නෙමෙයි. සිංහල අර්ථයේ වැහුණා. අනිත්‍ය කියන්නේ ඉස්සිර නැගෙන සංස්කෘත අර්ථය එළියට වැස්සා. එතකොට මොකද වෙන්නේ? මේ සංස්කෘත වචනේ එලි බහැලා ඒකේ අර්ථය දුන්නා අනිත්‍ය කියන්නේ ඉස්සිර නැහැ කිය. හැබැයි ත්‍රිපිටකයේ කොතනකවත් සාක්ෂියක් පේන්නේ නැහැ අනිත්‍ය කියන වචනේ අර්ථය ඉස්සිර නැහැ කියලා. ඉස්තිර නැති ඒවා ලෝකේ තියෙනවා නැතුව නෙමෙයි. ඒකට කියන වචනයක් අද්දුවා අනියත වචන දෙකක් තියෙනවා. ඒ දෙකම කියන්නේ ඉස්තිර නැති බව. අනිත්‍ය කියන්නේ ඉස්තිර නැහැ කියනද පෙන්වනනම් ඒක විරුද්ධතාවයෙන් හදාගත් අර්ථයක් මිසක් අනිත්‍ය කියන අර්ථය හැඟුණා. ඉතින් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා සංඥාව දැනගන්නකොට ඉතිර නැති එකටයි අනිත්‍ය කියන්නේ කියලා ගත්තාම අනිත්‍ය සංඥාමි බිඳුලා. දස සංඥායෙන් පළවෙනි එක බින්දට පස්සේ ආයි නිවන් දකින්නේ නැහැ. නිවන් මාගේ හිරලා ගියා. එකයි සිද්ධ වුණේ. මේකෙන එක වචනයක් තියෙනවා අපි ධර්මයේ අනිස කියලා කිව්වා ඒ කාලේ. අනිහි කියන එක තමයි මේ කාලේ ඔගේ නියම අර්ථය. යමක් නිසිද අනිසිද. අනිසි කියන්නේ මොකද්ද නිසි කියන්නේ මොකද්ද කියලා සිංහලෙන් තේරුම ගන්න ඕන. නිසි වැඩ මොනවද අනිසි වැඩ මොනවද? යමක් හේතු කරගෙන යහපත සිද්ධ වෙනවා නම් අවිදක් අසාධාරණයක් අයිතිය සිද්ධ වෙන්නේ නැත්නම් සිද්ධ වෙන්නේ හොඳක් නම් සාරාත්වයක් නම් ලැබෙන්නේ. ඒ බඳු හිතවිලි ක්‍රියාවදන් ඔක්කොම වැඩ පිළ නිසි යමක් නිසා ලැබෙන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසන ඒ සියල්ලම අනිසි. දැන් මේකට සර්කවාද කරන්න මොකෝ දෙයක් ඉතුරු වෙලා නැහැ. නිසි අනිසි තෝරා ගන්න ක්‍රමයේ බුදුරන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඒක තෝරා ගන්න පරිච්ඡසමුප්පාදයෙන් බලන්න ඕන. යමක් ඇසුරු කරනකොට ඒ හේතුව නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසනන් ලැබෙන්නේ. එබඳු දේ පරිහරණය අත්තරින්ද ඒවා නිසි, ඒවා අනිච්චයි. එහෙනම් මොනවද නිසි? නිච්ච මොනවද? යමක් ඇසුරු කරනකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධාන්ති වෙනවනම්, නිරුද්ධ වෙනවනම් ඒක තමයි කරගන්න ඕනේ. ඒවා නිසි. එතර වේගෙන් හොයා ගන්න ඕනේ. මොනවද අනිසි? යමක් යමක් නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස හට ගන්නවා නම් ඒ තමයි දුක්ඛ සහ දුක්ඛ සමුදය. ඒවා අනිසි. ඒකෙන් නිරෝධ කළේ මිදවා දෙනවා නම් මොකද කරන්නේ? දුක්ඛ නිරෝධයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය නිරෝධ කරනවා. එහෙනම් ඒවා නිසි. ඒකට ගෙනියන මාර්ගයක් ඇද්ද? පරිහරණය ප්‍රතිඵල ලැබෙනවා, යහපතක් වෙනවා. එහෙනම් ඒකක් නිසි. එහෙනම් මොනවද නිසි අනිසි? පටිච්ච සමුප්පන්නව ගොඩනගෙන දුක්ඛාරය සත්‍ය සහ නැන දුක්ඛ සහ දුක්ඛ සමුදය අනිසි. ආර්ය සත්‍ය නෙමෙයි දුක්ඛ. ආර්ය සත්‍ය කියන එක අනිසි කිව්වොත් එහෙම. චතුරාර්ය සත්‍ය අනිසි කිව්වම කොහොමද නිවන් දකින්නේ? දුක්ඛ දුක්ඛ සත්‍ය වේද, දුක්ඛ සත්‍ය දුක්ඛ වේද ප්‍රශ්නයක් කළා පිළිතුර දෙනවා යමක ප්‍රකරණී. දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ, දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නොවේ. එහෙනම් අද දුක කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කිව්වොත් හරියන්නේ නැහැ, ඔක්කොම වරද්දලා. චතුරාර්ය සත්‍ය කන පිට ගහලා, තිලක්ෂණයේ කන පිට ගහලා, පලිත සමුපාදය හංගලා කොහොමද නිවන් දකින්? අවබෝධි ලබන්නේ කොහොමද? ඉතින් එකක් නැහැ, මෙයා තෝරා ගන්න ඕනේ. එහෙනම් දුක්ඛ සහ දුක්ඛ සමුදය කියලා කියන්නේ එකක්. දුක්ඛ ආර්ය සත්‍ය සහ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන තව එකක්. ලෝකයා යමක් යම් තැනක ගොඩ නැගින්නේද? අන්නේ ගොඩ නැගිච්ච ඔක්කොම දුක්ඛ. අවිද්‍යාවෙන් සැපයි කියලා නිගමනයක් කරගෙන භුක්ති විඳින දුක්ඛ. සැප දුකක් දුක උලක් උපේක්ෂාව අසාරයි දකින්න ඕනේ. ඒකට හේතු වෙන ලෝකයක් ඇද්ද? මේ ලෝකේ තමයි දුක්ඛ සත්‍ය නෙමෙයි දුක්ඛ. ඒක එහෙම දකින්න නුවණක් ඇද්ද? ඒක දුක්ඛ සත්‍ය. දැන් දුක්ඛ සත්‍ය දුක්ඛේ වෙනස දකින්න ඕනේ. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක එහෙම දුකයි කියලා ගත්තොත් එහෙම එතනින්ම අසරණ වෙන්නේ. ඒක පරිහරණය නිසි. දුක්ඛ ආර්ය සත්‍ය දකින්න ඕනේ, යලි යලි සිහි කරන්න ඕනේ. දුක කියන එක, දුක කියන එකෙන් ඈත් වෙන්න ඕනේ. මහ භයානකයි. දුක පිරිහිඳ දකින්න ඕනේ. දුක සමුදය දුරු කරන්න ඕනේ. දුක සමුද ආර්ය සත්‍ය කියන එක ඒක අවබෝධ කරන්න ඕනේ එකක්. ඒක දුරු කළොත් එහෙම නිවන් දකින්න බෑ. දුක සමුදය දුරු කරන්න ඕනේ. දුක සමුදය කියන්නේ දුක හැටි කිරීමට හේතු වෙන්නා වූ තෘෂ්ණාව. තෘෂ්ණාව දුක දුක සමුදාය සත්‍යය නෙමෙයි. තෘෂ්ණාව දුක සමුදය. ඒක දුරු කළ යුතු එකක්, පහ කළ යුතු එකක්. එනම් චතුරාර්ය සත්‍යයෙන් දුක සමුද ආර්ය සත්‍යය කියන්නේ අවබෝධය කරගත යුතු එකක්. ඒ අවබෝධය වඩන්න ඕනේ. මෙන්න මෙහෙමයි දුක හටගන්නේ කියන ඥානෙ, දුක්ඛ සමුදය ඥාන. ඒකයි ආර්ය සත්‍යය. ඒකයි ඥානියෙන් දකින්න ඕනේ. ඒක යලි යලි ආවර්ජනය කරලා දකින්න ඕනේ එක. එනම් කොහොමද දුක්ඛ සමුදය ගොඩනැගෙන්නේ කිව්වහම පටිච්ච සමුප්පාදයෙන් පෙන්වුවේ දුක්ඛ සමුදය ගොඩනැගෙන හැටි. පටිච්ච සමුප්පාදයේ දකින්න නොනක් ඇද්ද? දුක්ඛ සමුදය ඥානං කියන්නේ ඒකයි. ඒකත් ඇරලා බෑ. දුක්ඛ නිරෝධය තියෙනවා. දුක්ඛ නිරෝධය කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. දුක්ඛ නිරෝධය එනම් මොකද්ද? දුක්ඛ නිරෝධය කියන්නේ දුක හට ගැනීමට යම් හේතුවක් තිබුණා නම් ඒ හේතු නිරෝධ කිරීමයි කරන්න ඕනේ. දුක නිරෝධයට පත් වෙනකන් ඉන්න ඕනේ. ඒක ප්‍රතිඵලය. දෙයාකාරයෙන් පත් වෙනවා. එකක් තමයි තෘෂ්ණා නිරෝධයෙන් හටගන්න දුක නිරෝධය. අනික තමයි ඉස්කන්ධ නිරෝධයෙන් හටගන්න දුක නිරෝධය. සෝපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් රහතන් වහන්සේ කොටසක දුක නිරෝධ කරනවා. උන්වහන්සේ අධ්‍යක්ෂේ ඉතරයි. අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් දාට පංචස්කන්ධේ නිරෝධයටපත් වෙන ආයි හිතන කෙනෙක් නෑ එතන. ඊකොත් පිරිනිවන් පෑ ඒ රහතන් වහන්සේ යම් රූපයකින් යම් වේදනාවකින් යම් සංඥාවකින් යම් සංකාරයකින් යම් විඥානයකින් පනවන්නේ පනවානම් එබඳු රූපයක් එබඳු වේදනාවක් එබඳු සංඥාවක් එබඳු සංකාරයක් එබඳු විඥානයක් නැත්මයි. එහෙමනම් දුක්ඛ නිරෝධේ පවතින කුමකින් පනවන්නේද? දුක්ඛ නිරෝධයේ දකින්න ඥානයක් තියෙනවා. ඒ ඥානේ දුක්ඛ නිරෝධේ නෙමෙයි. දුක්ඛ නිරෝධය තමයි අවසාන ප්‍රතිඵලය. ඒ අවසාන ප්‍රතිඵලය ලබා ගැනීමට මේ තෘෂ්ණාවන්ගේ නික්මීම දුක්ඛ නිරෝධ කරනා වූ වැඩපිළිලා කියලා දකින්න ඕනේ. ඒකයි ලැබිය යුතු කර යුතු දේ. ඒක දකින්න ඕනේ. ඒ දකින්න නුවණට කියනවා දුක්ඛ නිරෝධේ ඥාන. දුක්ඛ නිරෝධයේ ඊී අවස්ථාවක් ගන්න යම් තරමක් නිරෝධ කරලා දැමලා ඉස්සෙල්ලා තෘෂ්ණා නිරෝධ කරන්න ඕනේ. අවිද්‍යා තෘෂ්ණාවන්ගේ යම් නිරෝධයක් ඇද්ද මෙන්න මේ නිරෝධයේ නව මාර්ගයක් තියෙනවා. සෝවාන් මාර්ග අනුගාමික සෝවාන් ඵල සකෘදාගාමි මාර්ග අනුගාමික සකෘදාගාමි ඵල ආදී වශයෙන් මේ නවලෝකෝත්තර මාර්ගය තුළින් සිඳහරින්න ඕනේ. හැබැයි පංචස්කන්ධයේ ඒ කිවා සිඳින්න බෑ. පංචස්කන්ධයේ සිඳෙන අනුපදිසේසි නිර්වාණ ධාතු වෙනකන් ඉන්න ඕනේ. රාතන් වහන්සේ පිරිනම් පානකම් අවසාන ඉස්කන්ද පරිනිරාණටි වුණාම එතෙන්දී ඉවර. ඊට පස්සේ දැන් මම දුක නිරෝධය කියලා එහෙම කියන්න කෙනෙක් දැනගන්න කෙනෙක් මුකුත් නැහැ. අරිහත්යෙන් පිරිනම් පෑවට පස්සේ කතා කරන්න ඉන්ද්‍රියක් වචනයක් වචනපතයක් මුකුත් නැහැ. ලෝකයක් නැහැ. ලෝකයයි යම් සම්බන්ධයක් තිබුණාද සියල්ල කෙලවරයි. ඒකයි කියන්නේ. ඉතින් මෙන්න මේ ටික මූලික වශයෙන් දැනගන්නකොට අනිහි වෙන්නේ අනිච්ච වෙන්නේ මොනවද කියලා දකින්න ඕනේ. එහෙමනම් දුක සහ දුක සමුදය අනිසි අනිච්චයි සියල්ල කියලා කියන්නේ මොනවද? ඔය සියල්ල කිව්වේ දුක සහ දුක සමුදය මිස දුක නිරෝධය කියන එක සියල්ලට අහු වෙන්නේ නැහැ. සියල්ලෙන් ඉවත් වෙන පැත්තයි ඊයේ තියෙන්නේ දුක නිරෝධය. එන සියල්ලට අහු වෙන්නේ දුක සහ දුක සමුදය. ඒක තමයි ලෝකේ. එතන ගන්න දස සංඥාවෙන් ඉස්සලාම දකින්න ඕනේ. ඔය ටික දැක්කහම අනිච්ච සංඥාව වැටහෙනවා. අනිසි මොනවද අනිසි? ඇයි අනිසි? හේතු බල ඇතුව දකින්න ඕනේ ප්‍රඥා ගෝචරව. අනිසි දකින්නේ අනිච්ච දකින්නේ එහෙමයි කිව්වට පොතේ තිබුණත් නෙමෙයි. ඒක ගැලපෙන්න ඕනේ. එහෙනම් කොහොමද අනිසි කියන නිගමනය කළේ ඇයි කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් යම් කෙනෙක්. ඇයි අනිච්චයි කියන්නේ ලෝකෙට? ඒකේ හැම තැනකම ගිහිලා ප්‍රතිඵලය හොයාගෙන හොයාගෙන ගියාම අල්ලන අල්ලනගේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ජරා මරණත් එක්කලා එනවා ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන 15 වෙනි හරියක්. වෙන 15 වෙනි දෙයක් නැති නිසා ඒක අනිසි කියන්නේ. මෙන්න මේ නිසා අනිච්චයි කියනවා කියලා දකින්න ඕනේ. සියල්ල කිව්වේ සියල්ල කිව්වේ ලෝකෙනි. ලෝකේ අනිත්‍යයි කිව්වේ ඒකනි. එයා නිත්‍ය මොනවද? දුක නිරෝධේ. ඒ දුක නිරෝධය කියන්නේ ලෝකෙට අයිති එකක් නෙමෙයි. ලෝකෙ අත්හැරුණාම එතන මොකද්ද වෙන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායසහ නිරුජ්ජාන්ති නිරෝධ වෙනවා. ඒක නිරෝධ වෙනවා නම් ඒවා නිසි පරිහරණය සුදුසුයි. මොකක් නිසාද? නිවන් දැක දුකින් මිදෙන්න යන්නේ හේතුවෙන් නිසා. ලෝකේ නිසි අනිසි තෝරා ගන්න ඕන, නිච්ච අනිච්ච තෝරා ගන්න ඕන. එතකොට දකින්න ලෝකේටයි යම් තාක් දේ ඇද්ද ඒවා ඔක්කොම අනිච්චයි. ලෝකෝත්තර මාධ්‍යයක් ඇද්ද ඵලයක් ඇද්ද ඒක නිච්චයි. පංචස්කන්ධේ අනිච්චසේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන නිච්චසේ දකින්නේ සම්‍යත නියාමයට වස්නේය. අනුලෝමක් ශාන්තියටපත් කෙනෙක් සම්‍යත්ය නියාමයට බසිනේ යනු සිදුවන්නකි. සම්‍යත් නියාමයටපත් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන ඵලයටපත් වීම යනු සිදුවන්නකි. එනං ඊට කියලා අපන්න ඕන නම් නිච්ච අනිච්ච තෝරා ගන්න ඕන. ලෝකේට අයිති පංචස්කන්ධේ අනිච්ච වශයෙන්ම දකින්න ඕන. පංචස්කන්ධ නිරෝධයක් ඇද්ද නිච්ච වශයෙන් දකින්නත් ඕන. එන අනිච්ච මෙන්න නිච්ච දකින්නත් ඕන. එතන මොකද වෙන්නේ? අනිච්ච දැක්කනම් අමුතුවෙන් කියන දෙයක් නැහැ. සැපයි කියලා හිතා ඉන්න මායාව වැටහිලා දුක දකින්න පටන් ගන්නවා. ලෝක සම්බත දුක වේදනාව ඉක්මෝලා යනවා. ඉක්මෝලා ගිහිලා දකින්නවා දුක කියන්නේ කියලා. ඒ විලායි දකින්නේ මොකද්ද? යමක් යමක් නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායස ගොඩනගනවා නම් කොච්චර ප්‍රියමනාප වුණත් කොච්චර සුන්දර ලෝකයක් මැව්වත් පංචකාම මුල් කරගත්ත ඒ සියල්ලම දුක්ඛස්කන්ධයයි. එන යමෙක් ලෝකේ ඇසුරු කරා නම් ඔහුට ඒකාන්තයෙන් ඒ හේතුව ලැබෙන ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෙන් කෙලවර කරනවා මිසක් සැනසුමක් ලබා දෙන්නේ නැහැ. මෙන්න මේ කාරණේ දකින්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? දුක්ඛ සංඥා පහළ වෙනවා. එතකොට එහෙනම් මේ දුක්ඛ සංඥාව කියන්නේ ලෝකයා යම දුකයි දුකයි කියනවා නම් ඒක ඉක්මවන්න ඕනේ. ඊට එහා පැත්ත ඒ ලෝකයා දුකයි කියලා තීරණයක් දෙන්නේ අවිද්‍යාවේ තීරණයකි. විද්‍යාවේ තීරණයෙන් දෙන්නා වූ දුක දකින්න ඕනේ. අවිද්‍යාවේ තීරණයෙන් දෙන දුක තමයි දුක්ඛ වේදනාව. ඒක තමයි දුක කියලා ගන්න. මහලු වෙනවා දුකයි, ලෙඩ වෙනවා දුකයි, මැරෙනවා දුකයි, අප්‍රියන් හා එක් වෙනවා දුකයි, ප්‍රියන්ගේ වෙන් වෙන එක දුකයි, කැමති යමක් නොලැබෙන එක දුකයි. මේ ඔක්කොම විග්‍රහ කරලා ගන්න ඕනේ. ඔය හැම වචනයක් ගානෙම තියෙනවා. සත්‍ය බෝධ කරපු කෙනාට ඇතිවෙන්නා වූ ඔහු දකින්න ජාති මොනවාද? ඔහු දකින්න ජරාව ව්‍යාධිය කුමක්ද? ඔහු දකින්න මරණය කුමක්ද? ඔහු දකින්න අප්‍රියන් හා එක්වීම කුමක්ද? ලෝකයේ අවිද්‍යාවේ නිගමයට සම්පූර්ණ අනිත් පැත්ත ඔය කියවෙන්නේ. ඕක තේරුම් ගන්න බෑ චතුරාර්ය සත්‍ය දකින්න මූල දර්ශනයේ පහළ වෙනකන්. අප්‍රියන් හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි. අපි අහනවා ධර්මාබෝධයක් ඇති කෙනෙකුට ඔයා පංචකාමී ගැන මොකද කියන්නේ? ඒක මහා ගිනි ගොඩක් නේ. පංචකාමී මහා අසහනයක් නේ, පිළිනවනි. එහෙනම් මොකද බලාපොරොත්තු වෙන්නේ සැනසුමට? පංචකාමීන් අහක් විලා ඈත් වෙලා ඉන්න අරණ්‍ය රුක්මල් ශුන්‍යාගාර එබඳු ඇසුරු කරන්නා වූ යම්කිසි යෝගාවචර භික්ෂූන් වහන්සේලා හරි ඉන්නවනම් ඒ ඇසුරේ මට බණපදයක් හරි අහන්න පුළුවන්. ඒකින්ද මම ඒක නම් බලාපොරොත්තු වෙනවා. ඒ හේතුවයි. එකෙනෙක් කොහොම කියනවා? දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? මූල ධර්මයක් තියෙනවා අප්‍රියන් හා එක්වීම දුකයි කියලා. දැන් කාමවස්තු ඇසුරු කරන කෙනෙක්ගෙන් අහනවා ඔයාට මොනවද අප්‍රිය? අනේ ඔය කැලේ රිංගාගෙන ඉන්න ඔය හාමුදුරු වාසේ රිංගා ඉන්න මට නම් අප්‍රියයි. මොනවද අහන්න තියෙන්නේ? ලස්සන දෙයක් බලන්න කිසිම සුවඳක් තියෙනවද? සසයක් තියෙනවද? ඔය වල් පලක් කකා ඉඳලා මට වැඩක් තියෙනවද? කාව ආශ්‍රයයක් එහෙම එකක් අහලකවත් තියනවාද? කොච්චර රසද කුමාරිකාව වගේ කෙල්ලෝ ටිකක් එහෙම එකදලා කොල්ලෝ ටිකක් එකදලා නට නටා ඉඳ තියනවා නම් ආස්වාද ඉඳ ඉඳලා කොච්චර හොඳ සානායම්වල කාලා බීලා ජොලි කරලා ඉඳ ඉඳලා ඒක නසුවයි. එයක් නම් එයාට ප්‍රියයි. දැන් අප්‍රියන් හා එක්වීම දෙගලක් දකින්නේ කොහොමද? අප්‍රියන් එක් අප්‍රියන් හා එක්වීම දුකයි අප්‍රියෙහි සම්පයෝග දුක්ඛෝ කියලා පොතේ දින වාක්‍ය අරගෙන පුළුවන් හොයාගන්න. දැන් අවිද්‍යාවේ නිගමනයේ තියෙන පංචකාමී සුවයි කියලා හිතා ඉන්න පුද්ගලයාගෙන් අහනවා අප්‍රිය සම්පයෝගයේ දුකද හැපද? දුකයි. කියන්න බලන්න කවුද අප්‍රිය ඔයාට? ඔය අරන්නේ රුක්මුල් ශුන්‍යාගාර වලට හිඟාගෙන ඉන්න භාවනා කරගෙන ඉන්න මට නම් පේන්න බෑ. මොකද උන් ඇසුරේ පංචකාමියක් තියෙනවා. ඔයා ප්‍රිය කරන්නේ පංචකාමී. එහෙනම් කොහෙද ප්‍රිය කරන්නේ? තරු පහේ හෝටලයක් එහෙම තියෙනවා නම් ඒවා ඉඳ තියෙනවා නම් කොච්චර හොඳ හොඳ රසවත් සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන්. කැලේ නෙමෙයි ඒවා තියෙන්නේ. හොඳ ක්ලබ් එකකට ගිහිලා හොඳට වැඩියක් දාලා සන්තෝෂෙලා ඉඳලා මේ ජීවිතය ගත කරනවා. ඒක හොඳයි සුවයි. දැන් අප්‍රියන් හා එක්වීම දෙගොල්ලන් ප්‍රියංගේ වෙන්වීම කොහෙද තියෙන්නේ? විද්‍යාවේ නිකමනේ දුන්නේ කෙනාගේ අප්‍රියන් හා එක්වීමයි ප්‍රියංගෙන් වෙන්වීමයි සම්පූර්ණ කලබිට ගහලා විද්‍යාවේ නිකමනේ එනවා. පංචකාමී ඇසුරු කරන අන්ධෝ බාලෝ පුතජනෝ කියන්නේ පුරාජනෝ අන්දව බාලව මෝඩිව අසුරු කරන් තියනවා. ඒක තමයි පංචකාමයේ අසුරු කරන් කියලා කියනවා ධර්මාබෝධයේ තියෙන කෙනා. ඊට අප්‍රියන් හා එක්වීම අන්නේක දුකයි. ඊට ප්‍රියංගේ වෙන්වීමේ දුක මොකද්ද? කොහෙද ප්‍රියෝ ඉන්නේ? අරණ්‍ය රුක් මුල් ශුන්‍යාගාර වල ධර්මදල භික්ෂුන් වහන්සේලා හැම ඉන්නවා නම් බණපදයක් හරි අහන්න තියනවා නම් ඒක කොච්චර ප්‍රියද? සාන්තද? මට ප්‍රියංගේ වෙන්වීමේ දුක ඒකයි කියලා ඒගොල්ලෝ කියන. දැන් මේ දෙකේ යථාර්ථය දැක්ක බුදුරජාණන් වහන්සේ පෙන්නපු දුක කොතනද තියෙන්නේ? පංචකා අවිද්‍යාවෙන් මුලා වෙච්ච පංචකාම ලාභී පුද්ගලයාගේ ඒ ලෝභියාගේ අප්‍රියන් හා එක්වීමයි ප්‍රියංගේ වෙන්වීමයි සම්පූර්ණම සසර ගමනට හේතු වෙන ගුණ ගොඩා. ඔහු දුක්ඛ සත්‍ය දකින්නවාද? ඔහු දුකයි කියන නිගමනය කියලා ඇත්ත නෙවෙයිනේ. ඒ කුණර හිංගන්න නැති එකේ දුකනේ ඔහුට තියෙන්නේ. ඔහු කොහොමද අප්‍රියන් හා එක්වීම දුකයි කියන්නේ තෝරාගන්නේ? ඔහුටත් දුකක් පේනවා. ඔහු දුක්ඛාර සත්‍ය කොහොමද දකින්නේ? පියෙහි විපයෝගෝ දුක්ඛෝ. කවුද උඹට ප්‍රිය? හොඳ තරුණියක් හොඳ තරුණියෙක් එක්කලා ඉන්න තියෙන නම් මල ප්‍රියයි. ඉතින් ඒක නියකෝ ප්‍රිය? උඹ කැමති නැද්ද සිවුරක් දාගෙන ගිහිලට අර අරන් එක සිංහගේ නිසා ඔය ඉන්න උදකලා නැද්ද කී විතර බෝ කියන කතා? අවිද්‍යාවේ නිගමනයෙන් බැහැලා ඉන්න කෙනා ඕකයි කියන්නේ. ඔහුට අප්‍රියංගෙන් එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම කොතරම් තියෙන්නේ? පංචකාම සහගතවන්නා වූ ස්ත්‍රීබුද සම්බන්ධයෙන් පංචකාම සහිත ලෝකයේ ඔහුට ප්‍රියයි. ප්‍රියංගෙන් වෙන්වීම වෙන ඔහුට දුක. ඒක දුකාරි සත්‍යය හොයන්න ගිහිල්ලා අප්‍රියං හා එක්වීම දුකයි ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා පදේ අරගෙන හොරන්න ගියොත් එහෙම ඔහු දුකාරි සත්‍යයක් අහලක දකීද? ඔහු මොකක් දකීද? මුලාව දකිනවා. එහෙනම් ඔහු දුක්ඛාරිය සත්‍ය කියලා දැක්කරා යම් කෙනෙක් ඕකල දුකයි කිව්වා නම් එහෙම ඔහු දැකලා තියෙන්නේ මොන තරම් මුට්ටකමක්ද? යමක් යමක් නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායස පහල කරනවා නම් ඥායනුකූලව දැකලා අන්න ඒව සමග එක්වීම අප්‍රියන් හා එක්වීමයි කියලා ඥානන්තව දැක්කොත් අන්න ඒක ආර්ය විනී දුක්ඛාරිය සත්‍ය දැක්කා වෙනවා. ආර්ය ධර්මයට අනුකූලව විවේක සෙනසුනල අරණ රුක්මෝ ශුන්‍යාකාර ඇසුරි එවන් ගුණධර්ම ඇසුරේ ධර්මදර විනේදර භික්ෂුන් වහන්සේලා ඇසුරේ සාසනේ ඇසුරේ ඉඳලා බණපදයක් හරි අහලා ධර්මාවෝදයක් ලබාගෙන තියෙනවා නම් ඒ කල්යාණ මිත්‍රිය මට ප්‍රියයි. අන්නේයගේ වෙන්ගිය මට දුකයි කියලා හවතේ කොයිතරම් වෙනසක්ද? එහෙනම් විද්‍යා සහගත ප්‍රඥාදිකියාගේ නිගමනයේ එකක්. ඔහු දකින්න දුක්ඛාරිය සත්‍ය එකක්. ලෝකයා දකින්න දුක සවේ එකක්. එහෙනම් ලෝකයාගේ දුකින් මිදීම කියන්නේ පංචකාමී රැස් කිරීම. ආර්යයාගේ දුකින් මිදීම කියන්නේ ආර්ය ධර්මය අහලා ආර්ය ධර්මයේ ශ්‍රවණය කර සත්‍ය අවබෝධය ලකන නිවන් දැකි. එහෙනම් චතුරාර්ය සත්‍ය දැකීමට දුක්ඛාරය සත්‍ය සෝලන්න ගියොත් එහෙම අවිද්‍යාවේ නිගමනයේදීලා හිටන් ජාති විදුක්ඛ ජරා විදුක්ඛ කිව්වොත් තේරෙයිද? මෙන්න දුක්ඛාරය සත්‍ය පොතේ දිනන ගියොත් කොහොම තෝරාගන්නද? දැන් මේවා හරි ගැඹුරු තැන්. හොඳට විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය දකින්න දුක්ඛාර්ය සත්‍ය දකින්න හැටි පොතේ තිබෙන එක වාක්‍ය කිව්වල බැරි බව දැන් තේරෙනවා. පැහැදිලිව වැටහෙන්න ඕනේ. ඉන දස සංයෝජනයන්ගේ මොකද්ද කරන්නේ? අනිච්ච සංඥාව වෙනුවට දුක්ඛ සංඥාව ගන්නේ කොහොමයි? එන දුක්ඛ සංඥාව ඉස්සෙල් අහගන්න ඕනේ කාගෙන්ද? ආර්ය ධර්මයේ අසුරු කරපු සත්පුරුෂ ආර්යයන්ගෙන්. ධර්මයේ පිළිබඳ දන්න, ධර්මයේ පිළිබඳ නැඹුරු කරපු අවබෝධය ඇති යම් ආර්ය උත්තමයෙක් ඇද්ද? ඒ ආර්ය උත්තමයාගෙන් ආර්ය ධර්මය අහගෙන ඉන්න ඕනේ ඉස්සෙල් අනිච්ච දැනගන්න, දුක්ඛ දැනගන්න, අනාත්ම දැනගන්න. එතකම් මොනවද අනාත්ම සහිත, අත්ත සහිත? ලෝකයා කවදාවත් අත්තරී නොයලී මිදී නිදහස් වෙන එක අර්ථවත් කියලා ගන්න කැමති නෑ. මොන කාලකණි හිඟමලද යකෝ ඒක? ඕකේ අර්ථවත් වෙන්නේ හොඳට දේපොර ඉඩකලා යාල වහන වතුපිටි හරි හම්බ කරන්නේ ඔක්කොම කරින් ලොකු තත්ත්වෙටපත් වෙලා සමාධි කාලා බීලා පංචකාම සම්පත්තිය විඳගෙන ඉන්න රජ වෙන්න සිටු වෙන්න තියනවලම් අන්න ඒකනේ අර්ථ සම්පත්තිය. ඒකනේ අත්ත මේ ලෝකයාගේ අවිද්‍යාව නිගමන. ඒක නැත්නම් මහා අනාථයක්. කවුද ඒකට කැමති වෙන්නේ? එහෙනම් ලෝකයා අවිද්‍යාවෙන් ඔහොම නිගමනයක් දෙනවා. එහෙනම් අනාත්ම සංඥාව කොහොමද දැනගන්නේ? මේ ධර්මයේ පිට කෙනෙක් ආටි ධර්මයේ ශ්‍රවණය නොකරපු කෙනෙකුට අනාත්ම සංඥාව වැටහින්නේ. ඔහු අනාත්මයි කියලා ගන්නෙ මොකද? බලාපොරොත්තු වෙන්නා වූ අනාත වෙන මාර්ගයක් තියෙනවා මේ ලෝක සම්පත්තිය කියලා. අනන්ත සංසාරයේ පටන් මුලා වෙච්ච මාර්ගී. ඔන්නෝකහු අර්ථ කියලා හිතා ඉන්නවා. අන්නේක අර්ථවත් කියලා හිතාගෙන ඒක යම් තැනක නැත්නම් අනේක අනාත්මයි හිතා ඉන්නේ ඕකයි. එහෙනම් අනාත්ම සංඥාවක් කවදාවත් මේ බුද්ධ ශාසනයෙන් පිට ලබන්න බෑ. එන අනාත්ම සංඥාව ලබන්න නම් ආර්ය විනී ආර්ය ධර්මිය අහන්න ඕනේ. ආර්ය ධර්මිය අහපුහා පේන ලෝකේ රැදී යම් තාක් සුඛ සම්පත් ඇද්ද? ප්‍රියමනාපයිගෙන හොඳ ඒවා ඇද්ද? මේව මහා අනාත දහම්. ඇයි අනාතයි කියන්නේ? ඒව ඇසුරු කරන්න ගියාට පස්සේ තමයි මේ මහා දුක්ඛන්දර වැටෙන්න සිද්ධ වෙන්නේ. ඕක දැනගන්න. මෙන්න මේක තේරුම් ගත්තාම අනේ අනාත්තයි කියන්නේ මේ, අසාරයි කියන්නේ මෙන්න මේවානේ. මොකක් නිසාද අසාරයි කියන්නේ? නිගමනය කරන්න හේතුව යලි යලි ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පහළ ඇදල දමන්නා වූ යම් જાතියක් ගොඩනගෙනවද යමක් ඇසුරු කිරීමේ? මෙන්න මේවා මහා අසාරයිනේ. ඒවා කොහොමද සාරවත් වෙන්නේ? ඒක හරවත් වෙන්නේ කොහොමද? ඥානවන්තෝක තෝරා ගන්නවා. එනම් මොකද්ද වෙන්නේ? අන්න එහෙම දැනගත්තාම ඒවා සාරවත් නැහැ. අසාරයිනේ ලෝකේ කියන එක. සියලු සැප සම්පත් කියන ඒවා අසාර ඒවා. ඔය අල්ලගන්න වටනා දෙයක් නැහැ. පැදින්න හැදින්න වටනා දෙයක් නැහැ. අන්න ධර්මානුකූලව යකින් දැක්කහම දකින්න අනත්ත සංඥාව. ලෝකයා මොකද්ද හොයන්නේ අනත්ත සංඥා කියලා? අනේ මට මගේ මේ ලෞකික සම්පත්තිය ලබා ගැනීමට යමක් කරදරයි. ඒකට බාධකයි. ඉතින් ඒ නිසා ඒ බාධක තියෙන එක නැති කරගන්න මොකෙන් හරි කමන්නේ. අනේ මට පිහිටක් වෙන්න පුළුවන් නම් ඒක නම් හොඳයි. ඒක තමයි අත්ව සංඥා වශයෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ආර්යෝ ආර්ය ධර්මයේ අහලා තේරුම් ගත්තාම දකිනවා ලෝකයා යමක් සැප සම්පත් කියනවාද, හොඳයි කියනවාද, හරවත් කියනවාද, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෙන් කෙලවරින් අසාර දෙයක්ම ලෝකයා නිගමනය කළා තියෙනවා හරවත් කියලා. අන්න ඒක දකිනවා. ජාති ධර්මයක නැති ලෝක සත්වයා ජාති ධර්මයක නැති ලෝකයක් හොයනවා. ඒ සෑම ජාති ධර්මයක් ඇද්ද ඒ සියල්ල ජරා ධර්මයි. ජරා ධර්මයේ ධර්මතාවය කරගෙන ඇති ලෝක සත්වයා ජරා ධර්මයක්ම හොයනවා. ඒක ඔක්කොම ජරා ධර්මයි. ජරා ධර්මයේ ඉඳගෙන ජරා ධර්ම හොයනවා. යම ජරා ධර්ම දේව ව්‍යාධි ධර්මයි. ව්‍යාධි ධර්මයක ඉන්න සත්වයා ව්‍යාධි ධර්මයට ගෝචරෙන යම හොයනවා. ඒවා ඔක්කොම අභ්‍යන්තර ව්‍යාහි ඔක්කොම ව්‍යාධි ධර්මයි. යමක් ව්‍යාධි ධර්මද ඒ මරණ ධර්මයි. මරණ ධර්මයට ගෝචරයෙන් ලෝක සත්‍යයා මරණ ධර්මයට ගෝචරෙන් දා සැපා ගියා හොයනවා. ඇත්ත දකින්න නැති නිසා ඒ අභ්‍යන්තර බාහිර සියල්ල මරණ ධර්මයි. යමක් මරණ ධර්මද ඒව නිසා ශෝකය ඇති වෙනවා. ඒ නිසා ඒවා ශෝක ධර්මයි. ශෝක ධර්මයක් මම කියලා ගත්ත එක්කනා ශෝක ධර්මයට හේතු වෙන යම් වගේ කියලා හොයනවා. මේ ලෝකේ හැටි යම ශෝක ධර්මද ඒවා පරිදේව ධර්මයි. යලි යලිත් ඒකෙන් දෙගුණ දෙගුණ වෙවි දුක් විඳින වෙනවා ශෝක වෙන්න සංවේගය ඇති වෙනවා. මම කියලා පරිදේව ධර්මයක් දලා ඉන්න ලෝක සත්වයා මගේ කියලා පරිදේව ධර්මයක්ම හොයනවා. යම පරිදේව ධර්මද ඒවා දුක්ඛ ධර්මයි. මම කියන දුක්ඛ ධර්මයක් දලා ඉන්න ලෝක සත්වයා මගේ කියලා හිතන් දුක්ඛ ධර්මම හොයනවා. යම දුක්ඛ ධර්මද ඒවා දෝමනස ධර්මයි. යම දෝමනසද මම කියා දෝමනසය අරගෙන පරිහරණය කරන ලෝක සත්වයා මගේ කියන්න තවත් ලෝක ධර්මයේ අර කියන ශෝක ධර්මම හොයනවා. නැන දුක්ඛ ධර්ම දෝමනස ධර්ම උපාය ධර්ම විදිහට හොයනවා. මෙන්න මේක යම් දාසක දැක්කහම දකිනවා මම කියන්නේ මගේ කියන්නේ අසාරත්වයෙන් යුක්ත වෙන අනාත දහම් අනත් සංඥා වෙනවා. අනිච්ච සංඥා දුක්ඛ සංඥා අනත් සංඥා පහළ වුණා නම් මොකක්ද එන තීරණේ? ප්‍රඥාවි තීරණයක් එනවා. මොකක්ද තීරණේ? මේවා පහ කළ යුතුයි, ඒවා පිළිබඳ අදහස් ඉවත් කළ යුතුයි, රාගයෙන් රත් වෙන අදහස් ඉවත් කළ යුතුයි, ද්වේෂයෙන් දැවෙනවා මෝහයෙන් මුලා වෙනවා අත්හැරිය යුතුයි, පහ කළ යුතුයි. පහන සංඥා මතු වෙනවා. ඒවායින් යම් රාගයක් බලාපොරොත්තුවක් ඇද්ද හොඳයි කියලා වටිනාකමක් තියෙනවද? ඒකෙන් ඉවත් විය යුතුයි. විරාග සංඥා වෙනවා. ඒවා තුළ සැනසිල්ල හොයාගෙන යම් සැරිසැරීමක් ඇද්ද ඒ සැරිසැරීමේ වහා මිදිය යුතුයි. නිරෝධ සංඥා වෙනවා. මේ ටික ඇරලා ලෝකේ තව කොහෙවත් ඉන්න තැනක් තියෙනවද? සැනසෙන්න තැනක් තියෙනවද? හොයනකොට කොතනකවත් සැනසෙන්න දෙයක් නෑ. ඔය ටිකින් අහක වෙච්ච ලෝකයක් නෑ කියලා දැක්කහම සබ්බ ලෝකේ ලෝකේ අනබිරත සංඥා වෙනවා. අබිරහතියක් නෑ බැඳින්න කොතනකවත්. දෙවියෙක් කියලා වැඩකුත් නෑ, බමෙක් කියලා වැඩකුත් නෑ, මිනිස්සෙක් කියලා වැඩකුත් නෑ, සක්විති රජ කියලා වැඩකුත් නෑ, කවුරු කියලා වැඩකුත් නෑ. සබ්බ ලෝකේ අනබිරත සංඥා. මෙන්න මේ ආකාරයෙන් මේ දස සංඥාව නිරන්තරයෙන්ම වැඩිලා එනවා. අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනත් සංඥා ප්‍රගුණ කරලා ගත්තාම තව මීටලා මේක විග්‍රහ කරන්න බෑ. මොකද ගාක් තියෙනවා මේ ප්‍රශ්න. වෙලාව හතරම මදි. ඉතින් ඔය ටිකෙන් තේරුම් අරගන්න මූලධර්මයේ හොයන හැටි.